ආයුබෝවන් ආදරණීය දුවේ පුතේ, ඔන්න මේ සෝදානම ඔබේ ගුරු ගෙදරින් භූගෝල විද්‍යාව පාඩම ඔබ වෙත ගෙනෙන්න බණ්ඩාරවිල කුඩාකොසම් බාලිකා මහාවිද්‍යාලයේ ප්‍රදීප් රාජමන්ත්‍රි ගුරුපියාණන්.
ආයුබෝවන් දරුවනේ, අද දවසේ ඔබට 10 ශ්‍රේණියට අදාළව පාඩමක්, භූගෝල විද්‍යා විෂයට අදාළ පාඩමක් ගෙනීමටයි සූදානම් වෙන්නේ. අද දවසේ අපි කතා කරන්නට බලාපොරොත්තු වෙන්නේ විශේෂයෙන්ම අපිට වැදගත් වෙන විෂය තුල වැදගත් වෙන තවත් එක් මාතෘකාවක් පිළිබඳව. එහෙමනම් ආදරණීය දුවේ පුතේ, අද අපි ඔබත් එක්ක සම්බන්ධ වෙන්නට තෝරාගත් මාතෘකාව තමයි ශ්‍රී ලංකාවේ කර්මාන්ත. ශ්‍රී ලංකාවේ කර්මාන්ත, මේකෙදී අපිට විශේෂයෙන්ම ශ්‍රී ලංකාවේ කර්මාන්ත කියපුවාම අපේ රටේ අතීතයේ සිටම වර්තමානයේ දක්වා අපිට දක්නට ලැබෙන විවිධ නිෂ්පාදන කර්මාන්ත පිළිබඳව විමසා බැලීමක් වැදගත් වෙනවා. මොකද අපි රටක් විදිහට ඉදිරියට ගමන් කිරීමේදී මේ කර්මාන්ත වලින් ලැබෙන දායකත්වයේ ඊටාම වැදගත් සාධකයක් බවට පත් වෙනවා. ඒ නිසා දරුවනේ, අපි විශේෂයෙන්ම අපේ අවධානය යොමු කරන්නේ අපේ රටේ විශේෂිත කර්මාන්ත කීපයක් පිළිබඳව. ඊට මත්තෙන් අපි බලමු අපේ රටේ මේ නිෂ්පාදන කර්මාන්තවල සුවිශේෂී අවස්ථා මොනවද කියන එක ගැන. ඔබ දන්නවා අතීතයේ තුල අපේ රටේ විවිධ කර්මාන්ත තිබිලා තියෙනවා. විවිධ කර්මාන්ත රාශියක් අපේ රටේ තිබිලා තියෙනවා. පේෂ කර්මාන්තය, ඉදිකිරීම් කර්මාන්තය, ලෝකුරු කර්මාන්තය, වාරි කර්මාන්තය, මේ වගේ කර්මාන්ත රාශියන් තිබුණු බවට අදටත් සාක්ෂි අපිට හමු වෙනවා. එතකොට මේ කර්මාන්ත සම්බන්ධව කතා කරපුවම එදා සමාජයේ විශේෂයෙන්ම ඒ ස්වයංපෝෂිත සමාජ ක්‍රමය දියුණු වෙන්න, ඒ සමාජ ක්‍රමය තුල ආර්ථිකයේ ශක්තිමත් වෙන්න විශාල දායකත්වයක් මේ කර්මාන්ත වලින් සිදු වෙලා තියෙනවා. ඔබ දන්නවා විශේෂයෙන්ම අපේ රටේ අතීතයේ මේ පේෂ කර්මාන්තයේ වගේ කර්මාන්ත දියුණුව තිබුණු බවට විවිධ ආකාරයේ සාක්ෂි ලැබෙනවා. ඒ වගේම තමයි දැන් වාරිතාක්ෂණයේ ගත්තොත් වාරිතාක්ෂණයට අදාළ විවිධ නටබුන් අදටත් අපිට දක්නට ලැබෙනවා. ඒ තාක්ෂණය එදා ගොඩනැගිලා තිබ්බේ පරිසරයත් එක්ක. පරිසරයත් එක්ක ගොඩනැගිච්ච මේ කර්මාන්ත පරිසරය තුල පරිසරයට හානියක් නොවන විදියට තමයි ගොඩනැගිලා තිබ්බේ, පරිසර හිතකාමී කර්මාන්ත ලෙස. ඒ විදියට ගොඩනැගුණු කර්මාන්ත විශේෂයෙන්ම අපේ ඒ ආවේනික කර්මාන්ත වෙනස් වෙනවා වර්තමානයේ වෙනකොට. වර්තමානයේ වෙනකොට වෙනස් වෙනවා. ඔබ දන්නවා අතීතයේ විශේෂයෙන්ම යපස් වගේ කර්මාන්ත අපේ රටේ තිබුණු බවට සමනලවැව, ඒ වගේම සීගිරිය, දෙහිකහ, ඇලකන්ද ප්‍රදේශයේ මේ වගේ තැන්වලින් යපස් උණුකිරීම් සම්බන්ධව තොරතුරු අනාවරණය වෙනවා. ඒවා සාම්ප්‍රදායික තාක්ෂණයේ සාම්ප්‍රදායික දැනුම යොදාගෙන තමයි මේ කර්මාන්ත සිදු වුණේ. එම කර්මාන්ත විශේෂයෙන්ම ඒවා අතීතයේ අපිට අපේ අවශ්‍යතා, එදිනදා අවශ්‍යතා ඉටු කර ගැනීමට අවශ්‍ය වන පරිදි තමයි මේවා ගොඩනැගිලා තිබ්බේ. ඊට පස්සේ ඔබ දන්නවා දරුවනේ, මේ කර්මාන්තවලදී පැහැදිලිව වෙනසක් ඇති වෙනවා. ලෝකයේම කර්මාන්තවල පරිවර්තනයක් සිද්ධ වෙනවා. කාර්මික විප්ලවයෙන් පස්සේ. කාර්මික විප්ලවයෙන් පස්සේ සිදුවන දෙයක් තමයි විශේෂයෙන්ම ගත්තොත් යන්ත සූත්‍ර ආදේශ වීමත් සමග ඒ කර්මාන්ත යන්ත සූත්‍ර උපයෝගී කරගෙන මිනිස් ශ්‍රමය වෙනුවට යන්ත සූත්‍ර ආදේශ වමින් මේ කර්මාන්ත පවත්වාගෙන යාම සිදු වෙනවා. එතකොට අපිට පෙන්වන්න පුළුවන් මේ විදියට කාර්මික විප්ලවයෙන් පස්සේ ඒ කර්මාන්තවල ඇතිවෙන්නා වූ පුනරුදයත් සමග අපේ රටේ මේ කර්මාන්ත දිනු වෙන්න ගන්නවා. අපි දන්නවා අවුරුදු 150කට වැඩි කාලයක් අපේ රට බ්‍රිතාන්‍ය පාලන සමයට නැත්නම් බ්‍රිතාන්‍යයන්ගේ පාලන යටතේ පාලනය වුණා. මේ නිසා සිදුවෙච්ච දේ තමයි එදා යුරෝපයේ නැත්නම් එංගලන්තයේ තිබුණු බොහෝ කර්මාන්ත අපේ රට තුල ස්ථානගත වීමක් සිද්ධ වෙනවා. එතකොට අපි අපේ රටේ එහෙමනම් අර දේශීය කර්මාන්ත වලට අමතරව විදේශීය ඒ තාක්ෂණීය දැනුම උපයෝගී කරගත් දේශීයව ගොඩනැගුණු කර්මාන්ත රාශියක් දිනු වෙනවා. ඊට පස්සේ බ්‍රිතාන්‍ය ලංකාව පාලනය කරපු ඒ දිගු කාලය තුලදී අපේ අමුද්‍රව්‍ය වගේම තමයි ඒගොල්ලන්ගේ තාක්ෂණයේ ඔවුන්ගේ දැනුම උපයෝගී කරගෙන නිෂ්පාදන කර්මාන්ත අපේ රටේ විශාල වශයෙන් ඇති වෙනවා. මේ කර්මාන්ත පිළිබඳව ගන්නකොට විශේෂයෙන්ම ඊට පස්සේ ඔවුන් අපේ රට දාලා යනකොට අපේ රට තුල ඔවුන් විසින් දායාද කරපු කර්මාන්ත තිබුණා. ඔවුන් විසින් අපේ රටට හඳුන්වා දුන්නු කර්මාන්ත තිබ්බා. ඒවා එකක් මිනිරාට් කර්මාන්තේ වගේම ඒ වගේම තමයි තාපැත්තකින් තේ ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත, රබර් ආශ්‍රිත නිෂ්පාදන කර්මාන්ත. ඒවා අපේ රටට මේ බ්‍රිතාන්‍ය පාලන සමයත් එක්ක අපේ රටට ආනයනීය වූ කර්මාන්ත විදියට අපිට පෙන්වා දෙන්නට පුළුවන්. ඊට පස්සේ දැන් මේ කර්මාන්තවල තව අපිට වෙනසක් ඇති වෙනවා. අපි 1948 නිදහස ලබා ගත්තට පස්සේ අපේ කර්මාන්තවල විශේෂයෙන්ම විශාල ප්‍රසාරණයක් ඇති වෙනවා. ඒකෝ මේ කර්මාන්තවල ප්‍රසාරණය තුළ දරුවනේ දැන් ඔබේ පෙළ පොතේ බලන්න 6 පාඩමේ තියෙනවා 6-1 ප්‍රස්ථාරයේ තියෙනවා. 6-1 ප්‍රස්ථාරයේ බලන්න දරුවනි, ඒකේ තියෙනවා ලංකාවේ කර්මාන්තවල සංයුතිය. ශ්‍රී ලංකා මහ බැංකුව විසින් ඉදිරිපත් කළා තියෙන ලංකාවේ කර්මාන්තවල සංයුතිය. මේ සංයුතිය දැක්වෙන ඒ බෙදු වෘත්ත ප්‍රස්ථාරය තුල ඔබ බලන්න මේ සංයුතිය විහිදලා තියෙන්නේ කොහොමද කියලා. ඒ සංයුතිය තුල ඔබට හඳුනා ගන්න පුළුවන් ලංකාවේ විවිධ නිෂ්පාදන කර්මාන්ත රාශියක් තියෙනවා. ඇඟලුම්, රසායන ද්‍රව්‍ය, ඒ වගේම කන්දි තෙල් පිරිපහදුව, ඒ වගේම ආහාර නිෂ්පාදන කර්මාන්ත, පාන වර්ග, දුම්කල නිෂ්පාදන, මේ ආදි වශයෙන් නිෂ්පාදන කර්මාන්ත විශාල ප්‍රමාණයක් ලංකාව තුළ ස්ථානගත වෙලා තියෙනවා. එතකොට මේ නිෂ්පාදන කර්මාන්ත වලින් බලන්න වැඩිම දායකත්වයක් තියෙන්නේ මොන කර්මාන්තයේද? රටේ ආර්ථිකය තුළ වැඩිම සංයුතියක් හිමි කරගන්න කර්මාන්ත. ඒව දිහා බැලුවම පේනව නේද? ඒකෙදි අපිට හඳුනා ගන්න පුළුවන් ඇඟලුම් නිෂ්පාදන කර්මාන්තේ අපේ රටේ තියෙන සුවිශේෂී කර්මාන්තයක්. නිදහස ලබාගත්තට පස්සේ විශේෂයෙන්ම 1977 විවෘත ආර්ථිකයත් එක්ක අපේ රටේ මේ ඇඟලුම් ක්ෂේත්‍රය තුළ ශීඝ්‍ර ප්‍රසාරණයක්, ශීඝ්‍ර දියුණුවක් ඇති වෙනවා. ආනයනික අමුද්‍රව්‍ය මත මානව ශ්‍රමයේ මෙහි භාවිතා කරලා අපේ මානව ශ්‍රමය යොදාගෙන ඒ නිෂ්පාදන කර්මාන්ත පවත්වාගෙන යාම විශේෂයෙන්ම දක්නට ලැබෙනවා. මේ කර්මාන්තවල ඇඟලු කර්මාන්තයේ එහෙමනම් මේ නිෂ්පාදන කර්මාන්ත සංයුතිය වලින් වැඩිම සංයුතියකට දායකත්වයේ සපයන්නේ ඇඟලු. ඒ වගේම තමයි මේක අපිට හඳුනා ගන්න පුළුවන් මේ ප්‍රස්ථාරය තුල ඔබ දන්නවා. මීළඟට ඔබ බලන්න මේකේ පේනවා 23ක නිෂ්පාදන දායකත්වයක් සංයුතියක් පෙන්වන්නේ ආහාර නිෂ්පාදන කර්මාන්ත ආසිතව. ඉතින් අපිට මෙන්න මේ විදියට බලන්න අපේ රටේ කර්මාන්ත වල ජාතික ආර්ථිකය තුළ විවිධ සංයුතීන් යටතේ අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. තව මේ කර්මාන්තවල විශේෂයෙන්ම විවිධ ආකාරයෙන් අපේ රටේ ආර්ථිකයට විවිධ ප්‍රතිශත වලින් දායකත්වයක් සපයා දීම සිදුවන බව මේ ප්‍රස්ථාරයේ පරිශීලනය කිරීමෙන් ඔබටත් මටත් පැහැදිලි වෙනවා. එහෙමනම් දරුවනේ ඔබට විශේෂයෙන්ම මේ වගේ ප්‍රස්ථාරවල තියෙන ඒ සංයුතීන් පිළිබඳව විශේෂ වූ අවධානයක් යොමු කරන්න. මොකද කෙටි ප්‍රශ්නවලදී මේ ප්‍රස්ථාරවල තියෙන ඒ දත්ත ඒ වගේ සංයුතීන් පිළිබඳව ප්‍රශ්න එනවා. ඒක නිසා ඒවා විශේෂයෙන්ම ඔබට ඒ ප්‍රස්ථාර පරිශීලනය කරමින් ඒ වගේ තියෙන දත්ත ඒවා මතක තබා ගනිමින් කටයුතු කරන්න. ඒ වගේම තමයි දැන් මෙතනදී අපේ රටේ දැන් කර්මාන්ත නිෂ්පාදන කර්මාන්ත විශාල ප්‍රමාණයක් තියෙනවා. නමුත් අපිට මේකෙදී විශේෂයෙන්ම තෝරාගත්ත මේ පාඩමේදී අපි කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ තෝරාගත් කර්මාන්ත කීපයක් විතරයි. තෝරාගත්ත කර්මාන්ත කීපයක් පමණයි. ඒතර මේ තෝරාගත්ත කර්මාන්ත මොනවද? දැන් මම ඔබෙන් අහනවා මේ තෝරාගත්ත කර්මාන්ත මොනවද? අපි අපිට ඉගෙන ගන්න තියෙන අපේ රටේට විශේෂයෙන්ම වැඩිම ආර්ථිකයට දායකත්වයක් සපයන එවැනි කර්මාන්ත රාශියක් අපිට හඳුනා ගන්න ලැබෙනවා. ඒ අතර තමයි මිනිරන් කර්මාන්තය, ඒ වගේම තමයි පිගම්මැටි කර්මාන්තය, විදුලි කර්මාන්තය, පෙට්‍රෝ රසායන කර්මාන්තය, මෝටර රථ එකලස් කිරීම හා බෝට්ටු නිෂ්පාදන කර්මාන්තය, ඒ වගේම තමයි ආහාර හා පාන වර්ග නිෂ්පාදන කර්මාන්ත, ගෘහ කර්මාන්ත, නැත්නම් අපි කියනවා මේවට අර ගුහාසිත සාම්ප්‍රදායික හස්ත කර්මාන්ත කියලාත් අපි මේවට හඳුන්වන්න පුළුවන්. ඒ වගේම තමයි සංචාර කර්මාන්තය. දැන් ඔබට පැහැදිලි වෙනවා ඇති අපේ රටේ එහෙමනම් මේ තෝරාගත් කර්මාන්ත මීට අමතරව තව විශාල වශයෙන් කර්මාන්ත තියෙනවා. එයින් තෝරාගත් කර්මාන්ත කීපයක් තමයි මේ පාඩම තුලින් ඔබ විශේෂයෙන්ම ඉගෙන ගත යුතු වන්නේ. එතකොට මේ කර්මාන්තවල අපි අවධානය යොමු කරන්නේ මේ වගේ ව්‍යාප්තිය, ඒ වගේම තමයි මේ වාසිතව තියෙන ගැටලු, ඒ වගේම තමයි මේ කර්මාන්තවල තියෙන ප්‍රවණතා, ඒවා පිළිබඳව විශේෂ අවධානයක් අපි මේ තෝරාගත් නිෂ්පාදන කර්මාන්ත පිළිබඳව කතා කරනකොට විශේෂයෙන්ම අවධානය යොමු කරනවා. දැන් එහෙමනම් දුවේ පුතේ අපි බලමු දැන් ඔබට මම සඳහන් කරපු මේ කර්මාන්ත වලින් අපි ඉස්සල්ලාම කතා කරමුකෝ මිනිරන් කර්මාන්තය ගැන. ඔබ දන්නවා මිනිරන් කර්මාන්තය. දැන් ওই මිනිරන් කර්මාන්තය කියපුවාම මේ මිනිරන් කර්මාන්තය අපේ රටේ විශේෂයෙන්ම අපි ඇයි මේ කර්මාන්තය පිළිබඳව කතා කරන්නේ? මිනිරන් කියන්නේ අපේ රටේ තියෙන අමුද්‍රව්‍යය. ඒතර මේ කර්මාන්තය පිළිබඳව කතා කරන මේක ඉතිහාසයේ ගත්තම ලොකු ඉතිහාසයක් නෑ. ලොකු ඉතිහාසයක් කියන්නේ මේක විශේෂයෙන්ම අපේ පැරණි ඉතිහාසය තුළ මේ කර්මාන්තය පිළිබඳව සාක්ෂි නෑ. විශේෂයෙන්ම බ්‍රිතාන්‍ය ලංකාව යටත් කරගත්තට පස්සේ ඔවුන් විසින් දියුණු කරපු කර්මාන්තයක් විදිහට අපිට මිනිරන් කර්මාන්තය හඳුන්වන්නට පුළුවන් වෙනවා. මොකද ඔවුන් තමයි මේ මිනිරන් කර්මාන්තය ආරම්භ කළා. ඊට පස්සේ ඒවා අමුද්‍රව්‍ය විදිහට යොදාගත්තේ විවිධ නිෂ්පාදන කර්මාන්ත සඳහා. ඉත මේ මිනිරන් කර්මාන්තය ඒකයි අර කියන්නේ වසර 160ක වැනි කෙටි ඉතිහාසයක් තියෙන කර්මාන්තයක් කියන එක. ඒතර මේ මිනිරන් ගැන කතා කරනකොට මේ මිනිරන් කර්මාන්තයේ තුල නැත්නම් අපි කියන මිනිරන් වල ප්‍රධානම සංඝටකය තමයි කාබන්. එනම් මිනිරන් වල ප්‍රධානම සංඝටකය වෙන්නේ කාබන්. ඒතර කාබන් ප්‍රතිශතය බැලුවම ඒ ලංකාවේ තියෙන මේ මිනිරන් වල විශේෂයෙන්ම ඉහළම කාබන් ප්‍රතිශතය ලංකාවේ තියෙන මිනිරන් වල තියෙනවා. අපි ඒකෙදී විශේෂයෙන්ම අපි ගත්තොත් එහෙම ලංකාවේ තියෙන මිනිරන් විශේෂ දෙකක්. ඒ අතර දමනි මිනිරන් සහ තලාතු මිනිරන්. ඒතර ඒ දමනි මිනිරන් වල තමයි ඉහළම කාබන් ප්‍රතිශතය අන්තර්ගත වෙන්නේ. ඉහළම කාබන් ප්‍රතිශතයක් අන්තර්ගත වෙනවා. සාමාන්‍යයෙන් එක ගණනය කරනවා කාබන් ප්‍රතිශතය ගත්තොත් 97% 99% අතර ප්‍රමාණයක් දක්නට ලැබෙන බව. එතුළේනම් ලංකාවේ තියෙන මේ මිනිරං කර්මාන්තය තුළ විශේෂයෙන්ම අපිට පෙන්වන්න පුළුවන් ඒ 97-99 අතර ප්‍රතිශතයක් මේ කර්මාන්තය තුළ මේ නිෂ්පාදන කර්මාන්තයක් වන මිනිරං කර්මාන්තය තුළ විශේෂයෙන්ම අපිට පෙන්වා දෙන්න පුළුවන් මේ කාබන් ප්‍රතිශතය. එතකොට මේ උසස්ම වර්ගයේ මිනිරං විශේෂයක් විදිහට අපිට පෙන්වන්නට පුළුවන් වෙනවා. එතකොට මේ මිනිරං කර්මාන්තේ. එතකොට එහෙමනම් ලංකාවේ දක්නට ලැබෙන ප්‍රධානම ඛනිජ කැණීම් සිදු කරන කර්මාන්තයක් විදිහට මේක හඳුනගන්නට පුළුවන් වෙනවා. එතකොට මේ කර්මාන්තේ අපි බලමු මේ කර්මාන්තේ කොයි විදිහට ලංකාවේ ව්‍යාප්ත වෙලා තියෙන්නේ. නැත්නම් මේ ආකාර කැණීම් කටයුතු සිද්ධ වෙන්නේ කොහොමද කියන එක පිළිබඳව. මම අර කලිනුත් සඳහන් කරා ඔබ හැම විටම ඔබේ මේ පාඩම් වලට සම්බන්ධ වෙනකොට ඔබ පොත, පෙළ පොත, ඒ වගේම තමයි ලියන පොත, ඒ වගේම පෑන් පැන්සල් මේවත් ඔබ ළඟ තබා ගත යුතු වෙනවා. ඔබ එහෙමනම් විශේෂයෙන්ම අවධානය යොමු කරන්න දරුවනි, ඔබට පුළුවන් නිරීක්ෂණය කරන්න ලංකාවේ මිනිරං වර්ග දෙක. දැන් ඔබේ 6-2 රූපයේ හා 6-3 රූප දෙක නිරීක්ෂණය කරාම ඔබට පැහැදිලි වෙනවා ලංකාවේ තියෙන මිනිරං වර්ග දෙක. ලංකාවේ තියෙන මිනිරං වර්ග දෙක ඔබට පැහැදිලි වෙනවා. එතකොට 6-2 රූප සටහනේ තියෙනවා ලංකාවේ අර මං කලින් කියපු විදියට දමනි මිනිරං. මේවා තමයි අපි ගන්නේ උසස්ම වර්ගයේ මිනිරං ලෙස. ඒ වගේම තමයි බලන්න ඊළඟට තියෙනවා පතුරු මිනිරන් නැත්නම් ඒවට අපි කියනවා තලාතු මිනිකා මිනිරන් නැත්නම් මයිකා. මේ විවිධ නම් වලින් මේ එකම මිනිරන් විශේෂය තමයි හඳුන්වලා තියෙන්නේ. එතකොට පතුරු මිනිරන් කිව්වත් තලාතු මිනිරන් කිව්වත් මයිකා කිව්වත් එකම මිනිරන් විශේෂය. එතකොට මේ මිනිරන් එදිනම් ලංකාවේ ඒකේ පැහැදිලි වෙනවා එනම් මිනිරන් විශේෂ දෙකක් තියෙනවා. එතකොට දැන් අපි මේ පාඩමේදී ඔබත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ඔබත් එක්ක අපි විශේෂයෙන්ම ඔබේ අවධානය යොමු කරන්න බලාපොරොත්තු වෙන්නේ මෙන්න මේ මිනිරං විශේෂ දෙක. ඒතර ඒක අපි ඉස්සලම බලමු මේ දමනි මිනිරං කියන ඒවා. දමනි මිනිරං මම අර කලින් කිව්වා වගේ දමනි මිනිරං කියන්නේ ඉහළම කාබන් ප්‍රතිශතයක් තියෙන මිනිරං විශේෂය. එතකොට මේ මිනිරං කොහෙද තියෙන්නේ? මේ මිනිරං ව්‍යාප්ත වෙලා තියෙන්නේ කොහෙද? එතකොට මේ මිනිරං වල ව්‍යාප්තිය දිහා බැලුවම ඔය මිනිරං නිදි කීපයක් අපිට නැත්නම් මිනිරං පතා කීපයක් හඳුනා ගන්න ලැබෙනවා ඔය කුරුණෑගල දිස්ත්‍රික්කයේ තුල. විශේෂයෙන්ම කහටගහපතල, කොළොංගහපතල මේ පතල් පිළිබඳව ගත්තොත් විශේෂයෙන්ම මේවා මේ දමනි මිනිරං දක්නට ලැබෙන ඒ කුරුණෑගල දිස්ත්‍රික්කයේ තියෙන මිනිරං පතල් ලෙස අපිට විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔය කෑගල දිස්ත්‍රික්කයේ තුල බෝගල පතල, ඒ වගේම තමයි ඔය සිඹලා පිටිය පතල, ඒ වගේ පතල් අපිට විශේෂයෙන්ම. ඊට අමතරව තවත් තියෙනවා ඔය රාගෙදර පතල, ඒ වගේම රංගල පතල, මේ වගේ පතල්, බෝතලේ පතල, මේ වගේ දමනි මිනිරං විශේෂයෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන සිදු කරන කැඩින් සිදු කරන මිනිරං පතල් විදිහට අපිට මේවා හඳුන්වන්නට පුළුවන් වෙනවා. දැන් එහෙනම් දුවේ පුතේ ඔගලන්ට ඔය අපිට හඳුනා ගන්න පුළුවන් ඔය කියන තොරතුරු ටික 6-1 වගුව තුල. එහෙනම් ලංකාවේ මිනිරං විශේෂයෙන්ම මිනිරං වර්ග දෙකෙන් දමනි මිනිරං ව්‍යාප්ත වෙලා තියෙන ප්‍රදේශ මොනවද කියන එක. එතකොට මේ ප්‍රදේශ සම්බන්ධව කතා කරනකොට එනම් මේවා විශේෂයෙන්ම ව්‍යාප්ත වෙලා තියෙන ලංකාවේ කොහෙද? තෙත් කලාපය තුල. එනම් මේ ලංකාවේ විශේෂයෙන්ම ගත්තොත් මේ මිනිරං පතල් තෙත් කලාපයේ කියන දේශගුණික කලාපය තුල වැඩි වශයෙන් ව්‍යාප්ත වෙලා තියෙන බව. එතකොට ව්‍යාප්තිය. ඒ වගේම තමයි මේ දමනි මිනිරං කර්මාන්තයේ ව්‍යාප්තිය වගේම තමයි ඒ ආසිත නිෂ්පාදන ද්‍රව්‍ය. දැන් අපි දමනි මිනිරං නිෂ්පාදනය ගැන කතා කරනකොට ඒ නිෂ්පාදනය මොනවද මේ දමනි මිනිරං වලින් නිෂ්පාදනය කරන්නේ? දැන් මේක අපි කැණින් කරලා පොළොව මතුපිටට අරගෙන ඊට පස්සේ ඒවා කර්මාන්ත ශාලාවලට ගෙනහිල්ලා ඒවා යොදා ගන්නවා කුඩු කරලා විවිධ නිෂ්පාදන හඳුන්වා දෙන්න. ඒකෙදි අපිට පෙන්වන්න පුළුවන් ඔය පැන්සල් කූරු නිෂ්පාදනය කරන එක. විශේෂයෙන්ම පැන්සල් කූරු, ඒ වගේම වෙඩි බෙහෙත්, ඒ වගේම පොලිස්, ඒ වගේම තමයි අර වියලි කෝෂ, ඒ වගේ අමුද්‍රව්‍ය විදියට, ඒ වගේම තමයි අර අච්චු, අපි ඒවට කියනවා වාත්තු අච්චු කියලා, ඒවා නිෂ්පාදනය කිරීම සඳහා විශේෂයෙන්ම යොදා ගන්න. මොකද හේතුව ඔය දැන් අපි දන්නවා ඔය අච්චු කියපුවාම විශේෂම රන්, ඒ වගේ යපාස්, මේ වගේ කර්මාන්තවලදී ඒවා උණු කරලා ඒවා විවිධ අච්චු වලට යොදලා ඒ වගේ විවිධ බහඬ නිෂ්පාදනය කරනවා. එතකොට ඒවාට අපි භාවිතා කරනවා ඒ අච්චු හදන්න මිනිරන් යදාන. මොකද හේතුව මිනිරන් වලට පුළුවන් විශාල තාපයක් දරා ගන්න පුළුවන්. විශාල තාපයක් දරා ගන්න පුළුවන්. ඒක නිසා තමයි ඒ වගේ අච්චු, අපි ඒවට කියන්නේ වාත්තු අච්චු, ඒ වගේ ඒවා හදා ගන්න අපි භාවිතා කරනවා. එතකොට ඒකත් විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන්. දැන් අපි මේ කතා කරගෙන ඉන්නේ මේ දමනි මිනිරන්. එතකොට දමනි මිනිරන් වල ව්‍යාප්ති ප්‍රදේශ වගේම තමයි ඒ වගේ නිෂ්පාදන ප්‍රමාණය. ඒවා අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි ඔයගලන්ට ඒ වගේම මේ දමනි මිනිරන් වගේම අර මයිකා නැත්නම් අපි කියව අර තලාතු මිනිරන් කියන ඒවා, මේවා ගත්තොත් අර දමනි මිනිරන් තරම්ම ආර්ථික වටිනාකමෙන් වැඩි නෑ. ඒවත්තකින් ගත්තොත් මේවා අර දමනි මිනිරන් එක බැලුවොත් එහෙම බාල වර්ගයේ මිනිරන් විශේෂයක් විදියට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. එතකොට ඔය විශේෂයෙන්ම ගත්තොත් ඔය තලාතු කොට, මඩුමාන, පල්ලකැලේ, තලාතු ඔය, මයිලපිටිය, පිටවල, බදුල්ල, අපි ඉන්ද ප්‍රදේශවලත් තියෙනවා, දුටුවැව, ගොඩකැවෙල, මේ වගේ ප්‍රදේශ ගණනාවක මේ තලාතු මිනිරන් ව්‍යාප්ත වෙලා තියෙනවා. ඔය දැන් මේ මිනිරන් විශේෂයේ ඉස්සලම හොයාගත්තේ මහනුවර තලාතු ඔය කියන ප්‍රදේශයේ. ඒ නිසා තමයි මේකට මුලින්ම නම දැම්මේ තලාතු මිනිරන් කියලා. ඊට පස්සේ තමයි මේකට අපි විශේෂයෙන්ම වර්තමානයේදී මයිකා කියන නම භාවිතා කරන්නේ. එතකොට මේ වගේ එහෙනම් එතකොට මේ තලාතු මිනිරන් කියන ඒවත් අපි විවිධ ආකාරයේ මේ නිෂ්පාදිත ද්‍රව්‍ය සඳහා යොදා ගන්නවා. ඒ අතර අපිට විද්‍යුත් පරිවාරක ලෙස භාවිතා කිරීම, ඒ වගේම තමයි විදුලි උපකරණ නිෂ්පාදනය කරනකොට, ඊළඟට ඔය විවිධ වර්ගයේ තීන්ත නිෂ්පාදනය කිරීමේදී, ඒ වගේම තමයි බොයිලේරු ආවරණ, රබර් නිෂ්පාදන, ඒ වගේ විවිධ නිෂ්පාදන, ප්ලාස්ටික් නිෂ්පාදන ඇතුළු විවිධ නිෂ්පාදන සඳහා මේ තලාතු මිනිරන් කියන ඒවා භාවිතා කරනවා. එතකොට එහෙමනම් අපි අර දමනි මිනිරන් වගේම යම් පමණක ආර්ථික වටිනාකමක් තියෙන මිනිරන් විශේෂයක් විදිහට අපිට තලාතු මිනිරන් හඳුන්වන්නට පුළුවන් වෙනවා. දැන් මේවා අපි ගත්තොත් අපේ රටේ ආර්ථිකයට කොයි විදිහටද මේවා වැදගත් වෙන්නේ? දැන් ඔබ දුවේ පුතේ බලන්න මේවා ලංකාවේ ආර්ථිකයට කොයි විදිහටද වැදගත් වෙන්නේ? මොකද අපි දේශීය කර්මාන්තවලට වගේම තමයි මේවා අපි අපේ විශාල මිනිරන් ප්‍රමාණයක් වාර්ෂිකව පිටරටවලට අපනයනය කිරීම කරනවා. ඒ නිෂ්පාදනයත් කරනවා වගේම ඒවා අපනයනය සඳහාත් යොමු වෙනවා. දැන් ඕලන් දන්නවා ඔය 6-2 වගුවේ තියෙනවා ලංකාවේ විශේෂයෙන්ම දමනි මිනිරන් හා මයිකා නිෂ්පාදනය. දැන් අපි ගත්තොත් ඒකේ දමනි මිනිරන් 2008 සිට 2011 දක්වා නිෂ්පාදනය ගත්තම දැන් මෙට්‍රික් ටොන් දමනි මිනිරන් ගත්තොත් මෙට්‍රික් ටොන් 2008 දී 6615ක් නිෂ්පාදනය කළා තියෙනවා. එතකොට ඒ ප්‍රමාණය 2011 වෙනකොට බලන්න 3357යි. දැන් එතකොට මේකෙන් පැහැදිලි වෙන දේ තමයි අපේ රටේ මේ දමනි මිනිරන් නිෂ්පාදනය කියන එක ගොඩක් අඩු වීමක් පෙන්වනවා. මේකට හේතුව මොකද්ද? අද ගොඩාක් මේ මිනිරන් කර්මාන්තයේ ෂේ වෙන කර්මාන්තයක් වෙලා. මොකද හේතුව ගොඩාක් මිනිරන් දැන් අවසන් වෙලා තියෙනවා. ඒතර අපිට අනාගතයේදී අපේ රටේ මේ මිනිරන් කර්මාන්තයේ කියන එක විශේෂයෙන්ම දිගු කාලයක් තිබෙයිද කියන එක සැකේනවා. මොකද ඒ තරම් දැන් සමහර මිනිරන් පතල් වහලා දාලා අමුද්‍රව්‍ය නැති වෙලා ඒවා ෂේ වෙලා ගිහිල්ලා. ඒතර ඒ වැනි අවදානමකුත් මේ කර්මාන්තය තුළ උදා වෙලා තියෙනවා. එවගේම තමයි දැන් මයිකා ගත්තොත් ඒ මිනරල් විශේෂය ගත්තා. මේක මම කිව්වනේ කලින් බාල වර්ගයේ මිනරල් විශේෂයන් ආර්ථික වටිනාකමින් අඩුයි. එහෙත් අපි විවිධ නිෂ්පාදන සඳහා මේවා භාවිතා කිරීම සිද්ධ වෙනවා. එතකොට 2008 දී අපේ මේ මයිකා නිෂ්පාදනය ගත්තොත් 2364. ඒක 2011 වෙන විට 2927 දක්වා වැඩි වෙනවා. එතකොට අපිට මේ වගුව තුල නිරීක්ෂණය කරාම ඔබට පේනව නේද, විශේෂයෙන්ම ගත්තොත් දමිනි බින්දන් හා මයිකා ගත්තම මේ දෙක අතර පැහැදිලි නිෂ්පාදනයේ වෙනසක් වෙලා තියෙනවා. අර දමිනි බින්දන් කියපුවම ඒවා අඩු වීමක් පෙන්නනවා. දැන් 2008 දී 6615ක් වෙච්ච එක 2011 වෙනකොට 3350 දක්වා අඩු. ඒ වගේම අපි ගත්තොත් මයිකා නිෂ්පාදනයේ ගත්තම ඊට ප්‍රතිවිරුද්ධව තමයි ගිහිලා තියෙන්නේ. ඒ කියන්නේ 2008 දී 2364යි. හැබැයි 2011 වෙන විට ඒක 2927 දක්වා වැඩි වෙලා තියෙනවා. එහෙමනම් ලංකාවේ මේ මිනිරන් වර්ග දෙකෙන් වැඩිම නිෂ්පාදනයක් දැන් නිෂ්පාදනයේ වැඩිවීමක් පෙන්වන්නේ මයිකා කියන මිනිරන් විශේෂය තුළ. හැබැයි එතකොට දමිනි මිනිරන් වල නිෂ්පාදනයේ අඩුවීමක් පෙන්නවා. ඒකට හේතුව තමයි ඒ මිනිරම් පතල් වල තියෙන මිනිරන් ෂර්වීයාම ද්‍රේවා ඉවර වීයාම විශේෂයෙන්ම හේතු වෙලා තියෙනවා. දැන් මේ මිනිරම් කර්මාන්තය තුල අපිට හඳුනා ගන්න ලැබෙන නිෂ්පාදන ප්‍රමාණය. එතකොට ලංකාවේ තියෙන ඉල්ලුමට සරිලන නිෂ්පාදනයක් තියෙනවද කියන එක ගැටළු සහගත වෙලා තියෙනවා. එතකොට එහෙමනම් ඒකෙදි විශේෂයෙන්ම අපිට පෙන්වා දෙන්න පුළුවන් අපේ රට තුල තියෙන දමිනි මිනිරන් වලට ලෝකයේ ළමයි ඉහළම ඉල්ලුමක් තියෙන. ඒතර දැන් ඒකෙදි අපි හඳුනා ගන්න යන්නේ මේ අපේ රටේ මිනිරන් විශේෂයෙන්ම ගත්තෝ දේශීය කර්මාන්ත වලට වගේම තමයි විදේශීය කර්මාන්ත රාශියකට අපි ඒ අමුද්‍රව්‍ය විදිහට සපේනවා. ඒක නිසා තමයි මේ මිනිරන් කර්මාන්තයේ තුල අපිට ඊළඟට හඳුනා ගන්න ලැබෙන්නේ අපනයනේ ගැන. මොකද අපි දේශීය මුද්‍රව්‍යයක් විදිහට ඒක විදේශ රටවල් වලට අපනයනය කිරීම සිද්ධ වෙනවා. එහෙමනම් මේ අපනයනය කිරීම පිළිබඳව ඔබට වඩාත් පුළුල් අවබෝධයක් ලබා ගන්න පුළුවන් ඔය 6-3 වගුවේ ශ්‍රී ලංකාවේ දමිනි මිනිරන් අපනයනය කියන එක. දේතුට එකේ වගුව තුල පෙන්වන්නේ අර අපි කලින් කතා කරපු උසස් වර්ගයේ මිනිරන් විශේෂයක් වන දමිනි මිනිරන් ගැන. එතන මේ දමිනි මිනිරන් අපනයනයක් පිළිබඳව තොරතුරු සඳහන් වෙනවා. ඒ වගුවේ තියෙනවා ලංකාවේ තියෙන මෙන්න මේ කියන දමිනි මිනිරන් අපනයනය කරන තැන් නැත්නම් රටවල් කොච්චර ප්‍රමාණයක්ද, ඒ වගේම ලැබෙන ආදායම කොච්චරක්ද, මේ ආදී වශයෙන් තොරතුරු රාශියක් අපිට ලබා ගන්නට පුළුවන් වෙනවා. එදිර අපිට කියන්න පුළුවන් ජපානයේ, ඇමරිකා එක්සත් ජනපදයේ, පාකිස්තානයේ, ජර්මනිය, එක්සත් රාජධානිය, ඉන්දියාව. දැන් ඔබට පේනවද ওই පුතේ රටවල් ගණනාවකට අපේ රටේ තියෙන මේ දමිනි මිනිරන් අපනයනය කරන. දැන් ඔබට පුළුවන් වනමන්දි යෝජනාවක් ගේන. ඔබට පුළුවන් ওই රටවල් ටික ලෝක සිතියමක් අරගෙන සිතියම් පොතකුත් අරගෙන ඒ සිතියම පොත අද්දිනේ කරලා ඔබට මේ රටවල් ටික ලකුණු කර ගන්න පුළුවන් වෙනවා. මොකද ඒක හරි වැදගත් වෙනවා. ඒතර ඒ රටවල් දැන් අපි ගත්තොත් ජපානයේ, ඒ වගේ ඇමරිකා එක්සත් ජනපදයේ, පාකිස්තානයේ, ජර්මනිය, එක්සත් රාජධානී ඉන්දියාව. දැන් මෙන්න මේ වගේ මිනිරන් අපි අපනයනය කරනවා. දැන් ඔකෙදී බලන්න ලංකාවේ මිනිරන් ප්‍රමාණයක් විශේෂයෙන්ම ගත්තොත් අපනයනයේදී 2000 අපි ගමුකො 11 වර්ෂයේ කියලා 2011 වර්ෂයේ මිනිරන් අපනයනයේ දැන් ජපානයේට අපි මෙට්‍රික් ටොන් 1538ක් අපනයනය කළා තියෙනවා. එතකොට සෙසු රටවල් එක්ක ගත්තොත් ලංකාවේ වැඩිම මිනිරන් ප්‍රමාණය දමිනි මිනිරන් ප්‍රමාණය අපනයනය කරන්නේ කොහෙටද? ජපානයට. එය මෙට්‍රික් ටොන් 1538ක් විදිහට සටහන් වෙනවා. දැන් එතකොට මෙන්න මේ විදිහට අපිට පෙන්වන්න පුළුවන් ලංකාවේ එමනම් මෙන්න මේ විදිහට මිනිරන් 2011 වෙනකොට විශාල මිජරම් ප්‍රමාණයක් ජපානයට අපනයනය කරලා තියෙනවා. එතුර අපිට ලැබිච්ච ආදායම් බැලුවම විශේෂයෙන්ම ඒකද අපිට පෙන්වන්න පුළුවන් එක ඇමරිකන් ඩොලර් ප්‍රමාණය. ඇමරිකන් ඩොලර් 14,57,889. 14,57,889. ඒ වගේ විශාල ආදායමක් අපිට ජපානයෙන් මේ දමනි මිජරම් අපනයනය තුලින් ලැබිලා තියෙනවා. ඊට අමතරව ඇමරිකා එක්සත් ජනපදයටත් අපි අපේ රටේ මිජරම් අපනයනය කරනවා. හැබැයි ලංකාවේ ඒක අපිට හඳුනා ගන්න පුළුවන්. දැන් ජපානයේට මෙට්‍රික් ටොන් 1538ක් අපනයනය කළා. අර කියන ආදායම ලබා ගන්නකොට මෙට්‍රික් ටොන් 658ක් ඇමරිකාවට අපනයනය කරලා අපිට ලබාගත හැකි ආදායම ඇමරිකන් ඩොලර් ලබාගෙන තියෙන ආදායම 1,11,225ක ප්‍රමාණයක් කියන එක අපිට පැහැදිලි වෙනවා. ඒතර අපි ඇමරිකාවෙන් අපිට අපනයනය කරන දමනි මිජරම් වලින් ලැබෙන ආදායම ජපානයට අපනයනය කරන ප්‍රමාණයෙන් ලැබෙන ආදායමට සාපේක්ෂව වාසිදායක වෙලා තියෙනවා. ඒක අපිට එහෙමනම් අපිට වැඩි ආදායමක් උපයා ගන්නට මේ රටවල් දෙකෙන් පුළුවන් වෙලා තියෙනවා මේ දමනි මිනිරන් අපනයනයේ තුලින්. ඒතර ඒක නිසා අපිට ඒ සම්බන්ධව විශේෂයෙන්ම සඳහන් කරන්නට පුළුවන් වෙනවා. දැන් අපි මේ කතා කරේ දැන් ඔන්න ලංකාවේ තියෙන මිනිරන් ව්‍යාප්තිය ගැන කතා කරා. ඊළාට නිෂ්පාදනය ගැන කතා කරා. දැන් මේ අපේ අවධානය යොමු කරගෙන යන්නේ අපි ලංකාවේ තියෙන මිනිරන් අපනයනය ගැන. ඒතර දැන් ඔබ හඳුනාගත්තා දුවේ පුතේ මේ මිනිරන් අපනයනයේ තුල විශේෂයෙන්ම දමනි මිනිරන් අපනයනයේ ජපානයේ ඇමරිකාව වගේ රටවල් වලට අපනයනය කිරීම සිදු වෙනවා. ඒතර මේක අපිට ලොකු වාසියක්. මොකද අපි මේවා අපනයනය කරන්නේ ධනවත් රටවල් වලට. ඒක ධනවත් රටවල් වලට මේ අපනයනය කරපුවාම අපිට ඉහළ ආදායමක් ලබා ගන්නට පුළුවන් වෙනවා. ඒක එතකොට අපිට වාසිදායක බලපෑමක් විදියට අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. හරි. දැන් එතකොට මෙන්න මේ විදියට දමනි මිනිරන් විවිධ රටවල් වලට අපනයනය වීම සිද්ධ වෙනවා. එතකොට දමනි මිනිරන් ආර්ථික වශයෙන් වටින නිසා අපිට විශාල විදේශ විනිමය වාර්ෂිකව උපයා ගන්නට අවස්ථාව ලැබිලා තියෙනවා. එහෙමනම් දැන් අපි ඊළඟට ඔබේ අවධානය යොමු කරන්නේ මේ 6-4 වගුව. එහෙනම් දුවේ පුතේ දැන් ඔබ බලන්නකො මොනවද ඔය 6-4 වගුවේ තියෙන්නේ කියලා. දැන් 6-4 කියන වගුවේ මොන වගේ තොරතුරුද තියෙන්නේ? ඒතර මේක තුල තියෙන්නේ තමයි මේ වගුවේ මාතෘකාව විදියට අපි ගන්නෙ නේද? ලංකාවේ විශේෂයෙන්ම තලාතු මිනිසන් අපනයනය කරන රටවල්. ඒතර එහෙමනම් අපිට පෙන්වන්න පුළුවන් අර දමනි මිජරම් වගේම අපි තලාතු මිජරම් ආර්ථික වශයෙන් අරට සාපේක්ෂව අඩු වුණාට අපිවා විදේශ රටවල් වලට අපනයනය කරනවා. ඒතර විදේශ රටවල් වලට අපනයනය කරනකොට අපි බලමු එහෙමනම් මොන වගේ රටවල් වලටද අපි මේ අපනයනය කරන්නේ. දැන් මේ කියන තලාතු මිජරම් නැත්නම් අපි කියන මයිකා මොන වගේ රටවල් වලටද අපනයනය කරන්නේ? විශේෂයෙන්ම ඔතනදී පෙන්වන්න පුළුවන් ඔය චීනය, ජර්මනිය, ඉන්දියාව, දකුණු කොරියාව. එතකොට අපිට පෙන්වන්න පුළුවන් මේක විශේෂයෙන්ම ලංකාවේ මේ තලාතු මිනිරන් අපනයනය කරන රටවල් රාශියක් තියෙන බව. ඒකෙදි මේ අපනයනයේදී අපිට පෙන්වන්න පුළුවන් වෙන දේ තමයි ප්‍රධාන වශයෙන් චීනය. දැන් ඔබේ අවධානයට යොමු කරන්න ওই වගුවේ තියෙන චීනය. ඒ චීනය සම්බන්ධව අපිට සුවිශේෂී කරන්න පුළුවන් වෙන්නේ කොහමද එහෙනම්? අපිට කියන්න පුළුවන් තලාතු මිනිරන් අපනයනයේදී අපේ රටේ එහෙමනම් මේ තලාතු මිනිරන් වලින් වැඩිම ප්‍රමාණයක් අපේ ලබා ගන්නේ කවුද? චීනය විසින්. ඒතර ඒක අපිට විශේෂත්වය. ඒතර අපිට විශාල විදේශ විනිමයක් උපයා ගන්නට හැකියාව ලැබිලා තියෙනවා. විශාල විදේශ විනිමයක් උපයා ගැනීමේ හැකියාව ලැබෙනවා. ඒතර ඒක අපිට ආර්ථිකයට ලොකු වාසියක් වෙනවා. මොකද අපේ වගේ රටවල් සංවර්ධනීය වෙමින් පවතින රටවල්නේ. ඒතර සංවර්ධනීය වෙමින් පවතින රටක විශාල වශයෙන් ඒ වගේ විදේශ ආදායම් ගලාගෙන එීම රටකට ඉතාම වැදගත් වෙනවා. හරි. එතකොට ඒ වගේ අපිට හඳුනා ගන්න පුළුවන් ඒ වගේ රටවල් ගණනාවක්. මම අර කලින් කිව්වා වගේම චීනය, ජර්මනි, ඉන්දියාව, දකුණු කොරියාව වගේ රටවල්. එතකොට මේ රටවල වර්තමානයේ වෙනකොට අපිට පෙන්වන්න පුළුවන් විශාල වශයෙන් ඒ මිනිරන් කැණීම් කටයුතු සිදු කරන බව. ඒවත් විශේෂයෙන්ම අපිට කියන්න පුළුවන්. එතකොට ඒ රටවල් අපේ රටේ මිනිරන් ලබා ගන්නවා වගේම තමයි වෙනත් රටවල් වලිනුත් ඒ කැණීම් කිරීම තුලින් ඒවා ලබා ගැනීම ආනයනය කිරීමට යොමු වෙලා තියෙනවා. විශේෂයෙන්ම ඒව ගන්න පුළුවන්. එතකොට අපි අපේ රටේ එහෙනම් ආර්ථිකමය අමුද්‍රව්‍යයක් විදිහට මිනිරන් කර්මාන්තය අපිට හඳුන්වන්නට පුළුවන් වෙනවා. හරි. එහෙමනම් දැන් ඊළඟට අපි අවධානය යොමු කරන්නේ දැන් සමස්තයක් විදිහට දැන් ඔබ ඉගෙන ගත්තා මේ වගේ දමනි මිනිරන් තියෙනවා, ඒ වගේම තමයි තලාතු මිනිරන් කියලා තියෙනවා. ඒතර මේ දෙක ආසිත ඕනෑම කර්මාන්තයක් ආසිතව ගැටලු තියෙනවානේ. දැන් එතකොට එහෙනම් අපි දැන් ඔබේ අවධානය යොමු කරන්න යන්නේ මේ මිනිරන් කර්මාන්තයේ ඇති ගැටලු ගැන. ඒතර මොනවද මේ මිනිරන් කර්මාන්තයේ තියෙන ගැටලු? දැන් ගොඩාක් විතර මං කියවනේ දැන් අපේ රටේ මිනිරන් කර්මාන්තයේ තුල විශේෂත්වයක් වෙන්නේ දැන් ඒකට නිරත වෙන්නේ පෞද්ගලිකාංශය. පෞද්ගලිකාංශය තමයි මේ කර්මාන්තයට දැන් යොමු වීම දක්නට ලැබෙන්නේ. අද ගත්තොත් ඒවා ගොඩාක් විට යන්ත්‍ර සූත්‍ර යොදාගෙන තමයි කැණීම් කටයුතු කරන්නේ. මොකද මිනිස්සුන්ට මේ වගේ කැණීම් කටයුතු කරන්න අපහසුයි. මොකද පොළවේ ගැඹුරට කැණීම් කරන්න සිද්ධ වෙන නිසා. ඒක නිසා තමයි විවිධ යන්ත්‍ර සූත්‍ර යොදා ගැනීම මේ මිනිරන් කර්මාන්තය. ඒක මේකේ තියෙන මේ ගැටලුව මොකද්ද? තේ යන්ත සූත්‍ර යදාගෙන මේවා කැණීම් කටයුතු කරනකොට විශාල වේදමක් දරන්න වෙලා තියෙනවා. උණ්ඩ මිනිසන් කර්මාන්තය ආසිතව තියෙන ප්‍රධානම ගැටලුවක් විදිහට අපිට පෙන්වා දෙන්න පුළුවන් අධික වේදමක් දැරීමට සිදුවීම. අධික වේදමක් දැරීමට සිදුවීම. ඒතර අපිට මේ මිනිසන් කර්මාන්තය තුළ තියෙන විශේෂ ස්වභාවයක් විදිහට අපිට කියන්න. මොකද හේතුව මතු පිට දැන්නේ ගොඩාක් ගැඹුරින් තමයි කැණීම් කරගන්න වෙලා තියෙන්නේ. ඒතට ඒවා තව පැත්තකින් යන්ත්‍ර සූත්‍රය දාගෙන තමයි කැණීම් කටයුතු කරන්න වෙන්නේ. එම් වුණාම අනිවාර්යයෙන් මේ කර්මාන්ත පවත්තාගෙන යෑමේදී ප්‍රබල ගැටලුවක් බවට පත් වෙනවා. ඒකත් විශේෂයෙන් ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේකෙදී තවත් අපිට මේ මිනිසන් කර්මාන්තය තුළ මෙහෙම ගත්තොත් අද විශාල පිරිසක් රැකියා කරන්නේ මිනිසන් කර්මාන්තය ආශ්‍රිතව රැකියා කරන අය ඉන්නවා. එතකොට මිනිසන් කර්මාන්තය ආශ්‍රිතව මේ කරන රැකියා එක අපිට පෙන්වා දෙන්න පුළුවන් ඒ සේවකයින්ට ගෙවන වැටුප් සම්බන්ධ. එතකොට ඔය විශේෂයෙන්ම ඒවා සම්බන්ධව ගැටලු අර්බුදකාරී තත්ත්වයන් විශේෂයෙන්ම දක්නට ලැබෙනවා. මොකද සේවක වැඩවජන කියන ඒවා එහෙම තේනවා. මොකද සේවකයින්ට ලැබෙන සුබ සාධන ඒ වගේ දේවල් ප්‍රමාණවත් නොවනකොට ඒ වගේ ගැටලු මතුවෙන්නට පුළුවන් වෙනවා. හරි. ඒ වගේම තමයි අර මේකෙදී අපිට පෙන්වා දෙන්න පුළුවන් මේ ශ්‍රී ලංකාවේ ඔය කැණීම් කටයුතු වලදී මේ මිනිසන් කැණීම් කටයුතු වල පරිසරයට සිදුවන හානිය බලන්න දරුව විවිධ නේද හානි. මොකද මේවා පොළවෙන් හාරලා ගන්න. ඒක පොළවෙන් හාරලා ගන්නකොට අනිවාර්යයෙන්ම කැණීම් කරනවා. ඒකට භූගත ජලයට ඒ වගේම තමයි අය පාෂාණ ස්තරවල අර ශක්තිමත්භාවයට බැඳීමට හානි කර වෙනවා. එතකොට අපිට ඒවත් උතනගුණ පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඒ වගේම තමයි තව ගත්තොත් මේ මිනිසන් කර්මාන්තයේ තුල අර නිෂ්පාදනය කරන ප්‍රමාණය අඩුවීමක් පෙන්වනවා. ඒකට නම් අඩු වෙන්න හේතුව තමයි අපේ රටේ බොහෝ මිනිසන් පතල්වල මිනිසන් අවසන් වීම. ඒ වගේවා ගන්න පුළුවන්. ඒ වගේම තමයි මේ මිනිසන් කර්මාන්තයේ ආශ්‍රිතව තියෙන තවත් සුවිශේෂිතා පිළිබඳ දැන් මම මේ උගලන්ට පැහැදිලි කරේ ලංකාවේ මිනිසන් කර්මාන්තය ආශ්‍රිතව තියෙන ගැටලු ගැන. කැණීම් සඳහා විශාල වේදමක් දැරීම සිදුවීම, සේවක ගැටලු මතුවීම, ඊළඟ කැණීම් වලදී පරිසරයට හානි සිදුවීම, ඒ වගේම තමයි තාපැත්තකින් අර නිෂ්පාදන ප්‍රමාණය ක්‍රමයෙන් පහළ බැසීම, ඒ වගේ ගැටලු ඇති වෙන. ඒතොර නිෂ්පාදන පහළ බහිනකොට ඒ ආසිතව සිදු කරන කර්මාන්ත පවත්වාගෙන යන්න අපෝසත් වෙනවා. ඒවත් විශේෂව ගන්න පුළුවන්. හරි. එහෙමනම් මෙන්න මේවා විශේෂයෙන්ම ඔබේ අවධානයට යොමු වෙන්න ඕනේ. ඒ වගේම අපිට දරුවනේ මේක මේ කර්මාන්තය ආසිතව තියෙන ප්‍රවණතා මොනවද? එහෙනම් මිනිසන් කර්මාන්තය ආසිතව දක්න ලැබෙන ප්‍රවණතා මොනවද? දැන් මේ ප්‍රවණතා කියපුවාම ඒක විශේෂයෙන්ම දැන් ඕක විභාගයකට වගේ ඒ අවස්ථාව විභාග අවස්ථාවකදී පවා යොමු වෙන්න පුළුවන් කොටස. මොකද මේ ප්‍රවණතාව කියපුවාම මේකේ ගොඩාක් මෙන්න මෙහෙම වර්තමානය වෙනකොට සිද්ධ වෙලා තියෙනවා. මුල් කාලය තුල රාජ්‍යංශයේ මැදිහත් වීම යටතේ තමයි මේ කර්මාන්තය සිද්ධ වුනේ. රාජ්‍යංශයේ මැදිහත් වීම යටතේ තමයි මේ කර්මාන්තයේ. නමුත් ඒක වර්තමානයේ රජයෙන් බැහැර වෙලා රජයකින් ඉවත් වෙලා පෞද්ගලික අංශයට මේ කර්මාන්තයේ පැවරීමක් සිද්ධ කරලා තියෙනවා. පෞද්ගලිකාංශයට මේ කර්මාන්තයේ පැවරීමක් සිද්ධ කරලා තියෙනවා. එතකොට මේ පෞද්ගලිකාංශය මේ වගේ පැවරීම් කටයුතු කරගෙන සිදු කරනකොට ඒවා විශාල වශයෙන් එතකොට ඒගොල්ලන් ලාභය උපරිම කරගන්න කැණීම් වැඩි වශයෙන් සිද්ධ කරනවා. එතකොට සිදුවන දේ තමයි ඒවා ඊටාම ඉක්මනින් ෂේ වෙලා යන්න පුළුවන්. එතකොට කැණීම් කටයුතු කරනකොට විශාල වශයෙන් ඒවා ෂේ වෙලා යන්න පුළුවන්. ඒ වගේ ගැටලුකාරී තත්ත්වෙනොත් අපිට හඳුනා ගන්න ලැබෙනවා. කොහොම නමුත් අපිට පෙන්වා දෙන්න පුළුවන් ඒවා කැණීම් කරනකොට අර විවිධ යන්ත්‍ර සූත්‍ර භාවිතා කරනවා, විවිධ ශිල්පීය ක්‍රම වේද භාවිතා කරනවා. ඒ වගේම අපිට එතකොට මේ කැණීම් කටයුතු කිසිදීම සිදු. ඒ වගේම තමයි අර මේ ශ්‍රමිකයන්ට තියෙන අවදානම කියන එක අවම කිරීමට පියවර ගැනීම. ඒක හොඳ තත්ත්වයක්. මොකද ශ්‍රමිකයන්ගේ ආරක්ෂාව තහවුරු කරගන්නට අවශ්‍ය කරන ක්‍රියාමාර්ග ගැනීමේවත් පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. ඒතකොට ඒක විශේෂයෙන්ම අපිට පෙන්වා දෙන්න පුළුවන්. නැත්තම් ශ්‍රමිකයෝ ඒ වගේ විවිධ අකටසැබ්බ වලට, විවිධ අනතුරු වලට ගොදුරු වීමෙන් ජීවිත පවා හානි වෙන අවස්ථා තියෙනවා. ඒවත් එක්ක තමයි ඒවා අවම කරගන්නට අර ශ්‍රමිකයන්ට ඇති අවදානම අඩු කර ගැනීම සඳහා එවැනි ක්‍රියාමාර්ග අරගෙන තියෙන්නේ. ඒ වගේම තමයි තව මේකේ ප්‍රවණතා විදියට අපිට පෙන්වන්න පුළුවන් අර යුරෝපා ගැනුම් කරුවන්ට අතිරේකව ආසියානු රටවල් වලද නව ගැනුම් කරුවන් එන එක. දැන් ඔන්න මින්නම් කර්මාන්තයේ තව විශේෂත්වයක් විදියට අපිට පෙන්වා දෙන්න පුළුවන් අන්න නව ගැනුම් කරුව. නව ගැනුම් කරුව කියලා කියන්නේ දරුවනේ ඔතනදී විශේෂයෙන්ම අලුතෙන් මේ කර්මාන්තයට එකතු වෙන අය. ඒතර ඒගොල්ලන් හරහා ඒගොල්ලන් මගින් ඒතර මේ කර්මාන්තයේ දියුණු වීමක් අපිට පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. එතකොට ලංකාවේ මේ විදිහට ගත්තෝ මේ මිනිදාන් කර්මාන්තයේ තුල ඔබට විශේෂයෙන්ම හඳුනා ගන්න ලැබෙනවා. එහෙනම් ගැටලු වගේම තමයි මේ කර්මාන්තයේ ප්‍රවණතා මේවා දිනු කිරීම තුලින් ලැබෙන වාසිසාගත තත්ත්වයන් විශේෂයෙන්ම පෙන්වා දෙන්නට පුළුවන් වෙනවා. හරි. එහෙමනම් දැන් අපිට පෙන්වා දෙන්න පුළුවන් අද අපි මේ කතා කරේ ලංකාවේ විවිධ නිෂ්පාදන කර්මාන්ත නැත්නම් විවිධ කර්මාන්ත තියෙනවා. ඒවා ආකර වෙන්න පුළුවන්, විවිධ නිෂ්පාදන කර්මාන්ත වෙන්න පුළුවන්. ඒවා අපේ රටේ විශේෂයෙන්ම මේ ආර්ථික සංවර්ධනයට යොදා ගන්න ආකාරය ගැන. ඒතර ඒකෙදී අපිට හඳුනාගත්තේ අපි මිනිරං කර්මාන්තය කියන එක. ඒතර මිනිරං කර්මාන්තයේ තුලින් අපිට විශාල වාසිදායක බලපෑම් අත්පත් කර ගන්නට අවස්ථාව ලැබෙනවා. ඒතර ඔබට මේ පාඩමේදී දරුවනේ එනම් මෙන්න මේ විදිහට ඔබට මේ ප්‍රශ්න තුලින් ඔබට මේ පාඩම තවත් වඩාත් අවබෝධ කර ගැනීමට හැකියාව ලැබෙනවා. එහෙනම් අපි මෙන්න මේ ප්‍රශ්න කීපය ලියා ගන්න. එකක් තමයි මිනිරං කර්මාන්තයේ ආශ්‍රිතව. මිනිරං කර්මාන්තයේ ආශ්‍රිතව දක්නට ලැබෙන ගැටලු. දක්නට ලැබෙන ගැටලු තුනක් පැහැදිලි කරන්න. තුනක් පැහැදිලි කරන්න. දෙවෙනි එක තමයි මිනිරන් අපනයනය කරන රටවල්. මිනිරන් අපනයනය කරන රටවල් ලෝක සිටියමක ලකුණු කර නම් කරන්න. ඊළඟට මිනිරන් කර්මාන්තයේ ප්‍රවණතා දෙක. මිනිරං කර්මාන්තයේ ප්‍රවණතා දෙක පැහැදිලි කරන්න. මෙන්න මේ කියන කරුණු පිළිබඳව ඔබේ අවධානය යොමු කරන්න. එහෙනම් දුවේ පුතේ අද ඔබ මේ සම්බන්ධ වුණේ විශේෂයෙන්ම ඔබට භූගෝල විද්‍යා විෂය තුල ඒ 6 වෙනි පාඩමට අදාළව ලංකාවේ කර්මාන්ත හඳුනා ගැනීම හා ලංකාවේ මිනිරන් කර්මාන්තයේ ස්වභාවය ගැන. එහෙමනම් අද මම මෙම පාඩම ගෙනා බ කුඩා කුසුම් බාලිකා විද්‍යාලයේ භූගෝල විද්‍යා විෂය ඉගැන්වීම් කටයුතු කරන ප්‍රදීප් රාජමන්ත්‍රී ගුරුතුමා. එනම් ඔබ සියලු දෙනාටම තෙරුවන් සරණයි. ස්තුතියි.
එතන ආදරණීය දුවේ පුතේ අද දවසේ භූගෝල විද්‍යාව පාඩම ඔබට කියලා දුන්නේ බණ්ඩාරවිල කුඩා කුසුම් බාලිකා මහාවිද්‍යාලයේ ප්‍රදීප් රාජමන්ත්‍රී ගුරුපියාණන්.